Honorable Jayanta Veerasinghe, you have 10 minutes.
Garu Moolasanaruda Mantri Thumani. EA Idiripatkal Ayavaya Api Balana Kota Penwa Itama Janatavata Subasadhane Genadena Janata Hitavadi Rata Idiriyata Geniyanna Puluwan Ayavayak Kiyana. Then Issellama Api Balannone Me Ayavaya Gena කතා කරනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මොන වගේ තත්වයක්ද තිබුණේ මේ අපේ ආණ්ඩුවට රට දෙනකොට. නික සාමාන්‍ය වශයෙන් බැලුවොත් 2014 දී කවුරුත් දන්නවා අයවැය හිඟය ජාතික ආදායමෙන් 5.7ක් වුණා. නමුත් 2019 දී අපිට දෙනකොට ඒක 9.6ක් දක්වා නැගලා. මොහොතකට බලමු කොහොම තත්ත්වයක් යටතේ අපි මේක ගත්තේ කියලා. ඊළඟට 2014 දී දළ දේශීය ජාතික ආදායමෙන් 70%ක් තිබිච්ච රාජ්‍ය ණය 2019 වෙනකොට 85%ට නැගලා. ඊළඟට වරාය විකුණලා තිබ්බ. දැන් කිසිම දවසක අහලා තියෙනවද මොනම රටක්වත් ලෝකේ මොනම රටක්වත් මූදක් පිකුණා වරායක් පිකුණා අන්න ඒක කරපු ගෞරවයේ හිමි වෙන්නේ ඔය යහපාලන ආණ්ඩුවට පමණයි වරායක් මූදක් පිකුණා ඉතින් ඒක විකුණුවා විතරක් නෙවෙයි විකුණලා කෙනෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේකෙන් යම් කිසි ණයක් ගෙවනවා එහෙම කළත් නෑ විකුණගෙන කාලා දැන් මෙන්න මේ ආකාරයට ඉතාම බැරෑරුම් ලෙස ආර්ථික අර්බුදයකට පත්වෙච්ච ආණ්ඩුවක් අපේ රජයේ බාරගත්තා. මේ බජට් එකෙන් ඉදිරිපත් කරපු කාරණා රාශියක් තියෙනවා කතා කරන්න. මම විශේෂයෙන්ම ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් මට ඉතාම කිට්ටු මෙන්න මේ ඉදිරිපත් කළ තියෙන නීතිය පිළිබඳව අධිකරණ පිළිබඳව යෝජනා කරලා තියෙන කරුණුසවලට අවධානය යොමු කරනවා මම කැමති මේක කියන ලාවේ හිටියානම් ගරු අධිකරණ ඇමතිතුමා නමුත් අපේ නිමල් සිරිපාල සිල්වා ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයාත් ඉන්න හින්දා මම මේක සන්තෝෂෙන් කියනවා දැන් ඉතාම කාලෝචිත පියවර වගේක් අරගෙන තියෙනවා මේ ආයවැය ලේකණෙන් නීති ශ්‍රේෂ්ඨයේ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා. වෙන්කල්ලා තියෙන මුදල අපි බැලුවොත් ඒ සඳහා වෙන්කල්ලා තියෙන මුදල මිලියන 20,000ක් වෙන්කල්ලා තියෙනවා ඒ සඳහා. අතිවිශාල මුදලක්. දැන් අවුරුදු 42කට පස්සේ කළ යුතුව තිබුණ ප්‍රධාන ක්‍රියාවක් මේ රජය කළා. ඒ තමයි ඇපැල් අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් ප්‍රමාණය වැඩි කිරීම. ඒකට ඒකෙන් අර බැක්ලොග් කියලා අපි කියන නැත්තම් තදබදයේ හුඟක් අඩු වෙනවා. එතෙන්දී මම තව යෝජනා කරන්න කැමති මම ඒකයි කිව්වේ මම කැමති අධිකරණ ඇමතුමත් හිටියනම් මම තව යෝජනා කරන්න කැමති ඒක තවත් වැඩි දියුණු කරන්න නම් ප්‍රොවින්ෂල් ඇපලේට් කෝට්ස් ඒ කියන්නේ පළාත් බද ඇපල් උසාවි පිහිටෙව්වොත් තවත් මේ තදබදේ අඩු වෙනවා හැබැයි ඒක කරන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද බිල්ඩින්ග්වත් අලුතෙන් හදන්න ඕනේ නැහැ කාර්ය මණ්ඩල ගන්න ඕනේ නැහැ මොකද අර සිවිල් ඇපලේට් උසාවි කියලා දැනටමත් පිහිටවල තියෙන උසාවි පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. හැබැයි ඉතින් මේක කරනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ අපරාධ නඩු පිළිබඳව අයිතිය නැත්තම් ක්‍රිමිනල් ජුරිස්ඩික්ෂන් එකයි රිට් නඩු පිළිබඳ අයිතිය රිට් ජුරිස්ඩික්ෂන් ඒ දෙක කොළඹ රඳවා ගත යුතුයි. අනිත් සේරම පිටට දුන්නොත් ඇපැල් අධිකරණයේ තියෙන උගා තදබදේ අඩු වෙනවා. දැන් තවත් මං කැමති එක කාරණාවක් කියන්න. පහුගිය රජයෙන් පිහිටෙව්වා ස්ථිර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්. Permanent Trial at Bar. මං හිතන්නේ නෑ ලෝකෙ කොහෙවත් කිසිම රටක ස්ථිර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හැමදාම පත්වෙච්ච ස්ථිර මණ්ඩලයක් තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වෙනි වගන්තිය යටතේ ඕක පත් කරන්න. ඒ වගන්තිය බැලුවොත් පේනවා විශාල අති විශාල වැරදි භයානක වැරදි වලටයි මේක පත් කරන්නේ. රජයට විරුද්ධව කැරලි ගැසීම, තා බරපතල විසඳිය නොහැකි විසඳන්න අමාරු මිනිමරුන් නඩු වගේවට. නමුත් පහුගිය රජය මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය සදාකාලික කරලා පත් කළේ වෙන මොහකටවත් නෙවෙයි, එකම එක පරමාර්ථයක් සඳහායි. ඒ තමයි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුවන් ඉක්මනට හිරේට දාලා තනඟ කරන එක වළක්වා. නමුත් වාසනාවකට ඒක කෙරුණ නැහැ. ඊට පෙර ආව මැතිවරණේ එතුමා ජයග්‍රහණය කළා. ඒකින්ද ඒක වැළකුණා. මම යෝජනා කරන්න කැමති මේ පහුගිය රජය ඇති කරපු පලි ගැනීම සඳහා පමණක් ඇති කරපු මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අහෝසි කළ යුතුයි. ඒ වෙනුවට ඒවා තියෙන නඩු කටයුතු සාමාන්‍ය විනිශ්චය මණ්ඩල මගින් විසඳීම මං හිතනවා ඉතාම කාලෝචිතයි. දැන් අපි දන්නවා මේ වෙලාවේ මුළු ලෝකයේම කොවිඩ් මේ වසංගතයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ නිසා විශාල පසුබෑමකට සෑම ආර්ථිකයේම ගොදුරු වෙලා තියෙනවා. දැන් 77 ඉඳලා ආනයන මත යකුණ ආර්ථිකය තමයි වැඩි හරියටම ක්‍රියාත්මක වුණේ. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ගරු මැතිතුමනි, නැවත සිතා බලලා මේ ක්‍රමය වෙනස් කරන්න. අන්නේ වෙනස් කරන්න ඕන කරන ප්‍රතිපාදන වලට අඩිතාලම දාලා තියෙනවා මේ ආයවැය ලේඛනයේ. විශේෂයෙන් මේ ආයවැය ලේඛනයෙන් කියලා තියෙනවා ආර්ථිකයේ ගොඩනැගීමට අර වැලියු වැඩඩ් කියලා අපි කියන්නේ වැඩි වටිනාකමක් සහිත.
Honorable member, you have 2 more minutes left.
භාණ්ඩ නිපදවීමට යෝජනා කරලා තිනවා. ඒකට ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඒක ඉතා වැදගත්. විශේෂයෙන් ගැමි ආර්ථිකය නංවන්නට මාර්ග සකස් කිරීමට ජල සැපයීම කිව්වහම පානීය ජලය සහ කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජලය ඒව සේරම සපයන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සලසලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා. ඒවට සේරම මුදල් වෙන් වෙලා තියෙනවා. දැන් බදු ප්‍රතිපත්තිය යොදාගෙන තිබෙනවා කෘෂිකර්මය හා ධීවර කටයුතු උනන්දු කරන විදිහට. ඒවට බදු සහනයක් දීලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. තව මේ කෘෂිකර්මය සහ ධීවර ක්‍රියාව ඒ කටයුතු බදුවලින් අයින් කළා කියලා මම හිතනවා. ඒක ඒ ජනතාවට විශාල සහනයක් වෙනවා. ඒකම තව ඉතාම හොඳ බදු සම්බන්ධ මම දැක්ක හොඳ දෙයක්. ඒ තමයි සැඟවුණු යම් මුදල් තියෙනවා නම් ඒව ආයෝජනය කරන්න කියලා ජනතාව දිරිමත් කළා තියෙනවා. ඒ එසේ ආයෝජනය කරනවා නම් 1%ක් තරම් සුළු බද්දකට යටත් කළා ඒවා ඒ මුදල් ඉදිරිපත් කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි කල්පනා කරලා බැලුවොත් රාජ්‍ය ණය දලදේශය නිෂ්පාදිතයෙන් 90%ක් වලින් තිබිලා 70%ක් දක්වා පහළ දැපීමට කටයුතු කළා.
Honorable member, your time is up. Please wind up.
Yes. ඇත්තටම මූලාසන අරූඪ ගරු මන්ත්‍රීතුමනි, මට තව හුඟක් කරුණු කියන්න තියෙනවා. කාලය මදි. නමුත් මට මේ කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් කියන්නට ඕනේ මේ වෙලාවට මේ අවස්ථාවට රටේ ආර්ථිකය දිරිගන්වලා ඉදිරියට ගෙනියන්න උවමනා කරන ඉතා හොඳ ප්‍රතිපාදන අඩංගු අයවැයක් බව මා කියා සිටි. ස්තුති.
Thank you. Honorable Mahinda Samarasinghe, you have 13 minutes.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, පළමුවෙන්ම ගරු අගමැතිතුමාට මගේ සුභාසින්සනය ස්තුතිය පුද කර සිටින්න ඕනේ. මුළු ලෝකෙටම මුහුණ පාන්න සිදුවෙලා තියෙන අති දැවන්ත ආර්ථික අභියෝග මැද්දේ බොහොම ප්‍රායෝගික අයවැයක් ඊයේ ඉදිරිපත් කිරීම පිළිබඳ සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය පදනම් කරගෙන එතුමා හැම අංශයකටම දෙන්න පුළුවන් උපරිම දිරිගැන්වීම් සහන මඟ පෙන්වීම ඊයේ අයවැයදී එතුමා යෝජනා කරා කියන එක මම කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම අද එතුමාගේ 75 වෙනි ජන්මදිනය සමරන අවස්ථාවේදීත් එතුමාට මම සූපතන්න කැමතියි. අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියන්නේ අපිට කවදාක්වත් අමතක කරන්න බැරි චරිතයක්. එතුමත් එක්ක 2005 ඉඳන් 2015 දක්වා එතුමාගේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට කටයුතු කරපු කෙනෙක් හැටියට මම දන්නවා හොඳටම. එතුමාගේ එඩිතර නායකත්වය නිසා තමයි අද අපිට මේ රටේ නිදහසක් කියන එකක් භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. දැන් මේ අයවැය විශ්ලේෂණය කරනකොට අපිට වෙන් කළා තියෙන කාල වේලාව අනුව හැම දෙයක් ගැනම කතා කරන්න බෑ. හැබැයි මං හිතුවා අධ්‍යාපනය ගැන විශේෂයෙන් කතා කළ යුතුයි කියලා. මොකද ඕනම රටක තිරසාර සංවර්ධනය රැඳී පවතින්නේ අධ්‍යාපනය මත. අපි ලෝකේ ඕනම දියුණු රටක් දිහා බැලුවහම තිරසාර අන්දමින් අධ්‍යාපනයට ඒ ලබා දීලා තියෙන දිරිගැන්වීම්, මේ ලබා දීලා තියෙන සම්පත්, ඒ ලබා දීලා තියෙන ප්‍රමුඛත්වය මත අපි දැකලා තියෙනවා ඒ මිනිස් සම්පත අවශ්‍ය ආකාරයෙන් වර්ධනය කරගෙන මිනිස් සම්පත උපයෝගී කරගෙන රටේ කඩිනම් ආර්ථික වර්ධනයක් ඇති කරනවා වගේම තිරසාර සංවර්ධන ගමනක් කියන්න ඉහළ මට්ටමේ සංවර්ධනයක් ලබා ගන්න මේ දියුණු රටවල් අධ්‍යාපනය පදනම් කරගෙන කටයුතු කරලා තියෙනවා කියලා. ඒකට අපි අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන බැලුවහම අපි දකිනවා ප්‍රාථමික අධ්‍යාපනයේ පැත්තෙන් අපි ලෝකයේත් එක්ක සංසන්දනය කරාම අපි බොහොම ඉහළ මට්ටමකින් ඉන්නවා කියලා. ඒකේ මූලික හේතුව නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසයි. මොකද නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා ප්‍රාථමික අධ්‍යාපනය තිරසාරන්දමින් වැඩි දියුණු කරන්න අපිට ඉඩ අවස්ථා ලැබිලා තියෙනවා. හැබැයි අපි උසස් අධ්‍යාපනයේ පැත්තෙන් අපි බැලුවාම වෙනින් රටවල් එක්ක ඒ සංඛ්‍යාලේඛන සංසන්දනය කරලා බැලුවාම ඇත්ත වශයෙන්ම අපිට එච්චර ආඩම්බර වෙන්න හේතුවක් නැහැ. උසස් අධ්‍යාපනයේ පැත්තෙන් අපි බොහොම අඩු තත්ත්වයක ඉන්නේ වෙනත් රටවල් සමග. ඉන්දියාව එක්ක බැලුවාමත් ඇත්ත වශයෙන්ම උසස් අධ්‍යාපන අවස්ථා ඉන්දියාවට වඩා ලබා දෙනවා. මැලේසියාව වගේ රටවල් අපිට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාව වගේ රටවල් ඒ උසස් අධ්‍යාපනයට දීලා තියෙන ප්‍රමුඛතාවයේ අනුව මිනිස් සම්පත ඒ හරහා වර්ධනය කරගෙන අද ලෝකයේ දියුණු රටක් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කළ යුතුයි අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ උසස් මට්ටමේ මිනිස් සම්පතක් ලබාගෙන ඒ තිරසාර සංවර්ධන ගමන යන්න. දැන් අපි බැලුවම සංඛ්‍යාලේඛන දිහා බැලුවම මම ගාව තියෙනවා 2018 2019 සංඛ්‍යාලේඛන අපි සමස්ත අධ්‍යාපන ශාස්ත්‍රයේ යොමු වෙන සංඛ්‍යාව දිහා බැලුවම 375,000ක් විතර යොමු වෙනවා ඒ අධ්‍යාපන يعني අධ්‍යාපනයේට. එතකොට ළමයි හැටියට ඊට පස්සේ ඒ ලෙවල් දක්වා ඒ අය අධ්‍යාපනය ලබාගෙන යනවා. දැන් ඒ 305,000 ඇතුළත 267,000 2018 2019 සංඛ්‍යාලේඛන 90 267,000 ඒ ලෙවල් විභාගයට පෙනී හිටිනවා. එතකොට ඒ 267,000න් 150,000 විතර දළ වශයෙන් 150,000 විතර දළ වශයෙන් සුසුකම් ලබා ගන්නවා විශ්වවිද්‍යාලයකට යන්න. හැබැයි ඒ 150,000 විතර පිරිසක් අතරින් නිදහස් අධ්‍යාපනයේ පදනම් කර මම මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ගැන කතා කරන්නේ නැහැ. නැත්නම් පිටරට ගිහිල්ලා උපාධියක් අරගෙන එන අය ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ගැන. ඒ නිදහස් අධ්‍යාපනයේ හරහා දළ වශයෙන් 32,000කට විතර තමයි විශ්වවිද්‍යාලයකට යන්න වරම් ලැබෙන්නේ. හැබැයි 150,000කට වැඩි සංඛ්‍යාවක් සුදුසුකම් ලැබනවා ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාලයට යන්න. ප්‍රසතියක් හැටියට බැලුවම අත වශයෙන්ම 118.9ක විතර ප්‍රතිශතයක් තමයි ඔය තියෙන්නේ. එතකොට අපි අධ්‍යාපනයට ඒ ලබා දීලා තියෙන ප්‍රමුඛතාවය මදි කියන එක අපි දකිනවා. මොකද ප්‍රාථමික පැත්තෙන් නිදහස් අධ්‍යාපනය නිසා හැමෝටම ඉඩ අවස්ථා ලැබෙනවා ඉස්කෝලේකට ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලබා ගන්න. එතන විෂමතා තියෙනවා. ඒ විෂමතාවලට ඇත්ත වශයෙන්ම අගමැතිතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ගම්වල තියෙන ඒ පාසල් වැඩි දියුණු කරන්න විශාල මුදලක් එතුමා අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම එතුමා යෝජනා කරලා තියෙනවා නාගරික විශ්වවිද්‍යාල 10ක් එතුමා පිහිටවන්නේ. ඉතින් අපි මේ මෙතනට ඇවිල්ලා මේ නාගරික විශ්වවිද්‍යාල 10ක් අපි පිහිටවනවා කියන එක කියලා එත ඒකෙන් තෘප්තියක් ලබා ගන්නවට වඩා මං හිතන්නේ අපි ඒ අවශ්‍යතාවයේ ගැඹුරු අන්දමින් හඳුනා ගන්න ඕනේ. අපි ඒ විශ්වවිද්‍යාල හරහා බලාපොරොත්තු වෙන්නේ අර 32,000ක විතර පිරිසකට වඩා පිරිසකට නැත්තම් 118.9ක තියෙන ප්‍රතිශතයේ ඊට වඩා ඉහළ මට්ටමකට ගෙනියලා සුසුකම් ලැබලා තියෙන 150,000ක විතර දළ වශයෙන් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉඩ අවස්ථා දෙන්න නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උසස් අධ්‍යාපනයක් අරගෙන ඒ තරංකාරීත්වයකින් රැකියාව වෙළඳ පොළට යන්න. එතකොට මේ සංකල්පය මත තමයි සෞභාග්‍ය දක්ම කියන ඒ ජාතික ප්‍රතිපත්තියෙන් යෝජනා කරලා තියෙන්නේ හැම දිස්ත්‍රික්කයකම විශ්වවිද්‍යාලයක් දෙන්න. දැන් මේවා එක පාර්ටම ගිහිල්ලා ඉවරලා අපිට ගොඩනැගිලි හදලා ඉවරලා විශ්වවිද්‍යාල විවෘත කරන්න බෑ. ඉතින් අගමැතිතුමා යෝජනා කරන්නේ ඒ දිස්ත්‍රික් මට්ටමේ තියෙන සම්පත් ප්‍රයෝජනෙට ගන්න ඇති ගොඩනැගිලි හුඟක් තියෙනවා සමහර තැන්වල. ඒ ගොඩනැගිලි ප්‍රයෝජනෙට අරගෙන ඒ ඉඩ අවස්ථා ලබා දෙන්න ඒ ළමයින්ට උසස් අධ්‍යාපනයකට යන්න. දැන් ඒ ගොඩනැගිලි පමණක් නෙවෙයි අත් වශයෙන්ම අපි හිතන්න ඕනේ ඊට වඩා ගැඹුරු අපි හිතන්න ඕනේ මෙයාට උගන්වන්න අවශ්‍ය පිරිස කොහොමද අපි බිහි කරන්න කියලා. විශ්වවිද්‍යාල ගිහිල්ලා අපිට බෝඩ් එකක් ගහලා ඉවරලා කොයි හරි දිස්ත්‍රික්කයකට ගිහිල්ලා අලුත් විශ්වවිද්‍යාලයක් ඇරියා කියලා කියන්න පුළුවන්. ළමයින්වත් ඇතුල් කරන්න පුළුවන්. හැබැයි ළමයින්ට හරි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය රැකියාව වෙළඳ පොලේ අවශ්‍යතාවයන් අනුව ගැලපෙන්න ඕනේ. දැන් අත් වශයෙන්ම අපි බැලුවම අපේ රැකියාව වැළඳ පොලේ අවශ්‍යතාවයන් ඒ ඉල්ලුම බැලුවම අද රැකියාව වැළඳ පොලේ 80%ක් රැකියාව ලබා දෙන්නේ පෞද්ගලික අංශයෙන්. පෞද්ගලික අංශයේ තමයි 80%කට වල් කියන්නේ රැකියාව වැළඳ පොලේ. රජයේ අංශයේ 20%යි. එතකොට අපි අපේ ඉස්කෝලේ මට්ටමේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා ඒ විෂයපතේ අපි හදනකොට ඒ විෂයපතේ අපි හදනවද රැකියා වැළඳ පොලේ අවශ්‍යතාවය අනුව මොකද්ද මේ අධ්‍යාපන ශාස්ත්‍රයත් එක්ක තියෙන සම්බන්ධතා ඒ රජයේ අංශයත් ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික අංශයත් පෞද්ගලික අංශේ වැඩපිළිවෙල් පිළිබඳ අපි අවධානයක් යොමු කරලා ඒව ගැන දැනුමක් ලබාගෙන ඒ අනුව විෂයපතය අපි හරිගස්සලා ළමයින්ට අධ්‍යාපනයක් දෙනවාද තමන්ගේ ශක්තියෙන්ම රැකියාව වෙළඳ පොළට ගිහිලා රැකියාවක් ගන්න. මම මතකයි 2001 මම කම්කරු ඇමතිවරයා හැටියට ඉද්දද්දී රැකී ආරක්ෂා කම්කරු ඇමතිවරයා හැටියට ඉද්ද කැබිනට් ඇමතිවරයා හැටියට ඉද්දද්දී රැකියා ප්‍රතිපත්තියක් මම ඉදිරිපත් කළා. ඒ රැකියා ප්‍රතිපත්තිය මම බොහොම පැහැදිලිව ස්ථාවරයකට ආවා දේශපාලඥයෝ හැටියට අපි රැකියා දිය යුතු නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපිට තියෙන්නේ ඒ අවශ්‍ය ප්‍රතිපත්තිම තීරණ අරගෙන සම්පත් ලබා දීලා ඒ ළමයින්ට මේ අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදීන් ක්‍රියාත්මක කරලා ඒ ළමයින්ට අවස්ථාවක් දෙන්න තමන්ගේ ශක්තියෙන්ම රැකියාව වෙනද පොළ කියලා රැකියාවක් ගන්න. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රය ඔහොම අපි හරිගස්ස ගන්න ඕනේ. නැත්තම් නිකන් ඔය සම්පත් අපි මෙච්චර දුන්නා කියලා මම දන්නවා පහුවිය වකවානු වල අපි කොච්චර විවාද කරාද 2%ද දලදේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ 3%ද 4%ද 5%ද හරිද 6%ද එතනින් නවතින්න බෑ. අපි ඇත්තසෙම අද තියෙන අපිට අභියෝගත් එක්ක අපිට ලොකු මුදලක් වියදම් කරන්න බැරි වුණත් මේ අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායික විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි අපි හිතන්න ඕනේ වෘත්තීය පුහුණු පැත්ත. ඇත්ත වශයෙන්ම අද අපි බැලුවහම නැවත වරක් ඒ සංඛ්‍යා ලේඛන දිහා මේ ඒ ලෙවල් දක්වා ගිහිල්ලා විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්නේ නැති ළමයින්ගෙන් 125ක් විතර 125,000ක විතර පිරිසක් වෘත්තීය පුහුණු පැත්තට යොමු වෙනවා. එතකොට ඒක කොහොමද අපි වැඩි කරන්නේ? දැන් අපි අගමැතිතුමා යෝජනා කරලා තියෙනවා මේ නාගරික විශ්වවිද්‍යාල පිහිටවන්න දිස්ත්‍රික්කවල. හැබැයි ඒක සම්ප්‍රදායික විශ්වවිද්‍යාල ක්‍රමයට පමණක් යන්න එපා කියන එකයි මම යෝජනා කරන්නේ. වෘත්තීය පුහුණු පැත්තත් බලන්න. මොකද එතන තමයි අත්‍යවශ්‍යම අවශ්‍යතාවය තියෙන රැකියාව වෙනද පොලේ. දැන් අපි මම වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන කැබිනට් ඇමතිවරයා හැටියට කාලයක් මම කටයුතු කරා. ඒ කාලේ මම හොඳ අධ්‍යයනයක් කරා. මම දන්නවා ওই ජර්මන් ටෙක් වගේ තැන් වලින් පිට කරන දැන් 1800ක් විතර ළමයි එහෙන් ඉගෙන ගන්නවා. අවුරුදු වැඩ 600කට විතර ඉදවස්ථා දෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කාලේ තමයි මුදල් වෙන් කරලා කිලිනොච්චියේ ජර්මන් ටෙක් ආයතනයේ මගේ කාලේ ගිහිල්ලා මම විවුර්ත කරේ. එතන දැන් ළමයි 300ක් 400ක් විතර අධ්‍යාපනය ලබා ගන්නවා. අපි නේවාසික පහසුකම් එහෙ තවදුරට වැඩි දියුණු කරලා බලාපොරොත්තු වෙන මුළු ලංකාව පුරාම ඉන ළමයින්ට ඉඩ අවස්ථා දෙන්න ওই ජර්මන් ටෙක් සහතිකය පදනම් කරගෙන සමහර ළමයි ඕස්ට්‍රේලියාවට පවා ගිහිල්ලා අද ඕස්ට්‍රේලියාවේ ගම්මානයක් තියෙනවා ජර්මන් ටෙක් කියලා නමක් ගහලා. ඒ තරමට ඇත්ත වශයෙන්ම මේ කාලේ ඒ ජර්මන් ටෙක් සහතිකය ලබාගෙන ගිහිල්ලා ඒ අය ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයට සහයෝග ලබා දීලා
තියෙනවා.
පදනම් කරනවා වයින්ඩින්ග් අප් සර්. ඉතින් ඒ පැත්ත අමතක කරන්න බෑ. යුනිමෝට් ටෙක් එක තියෙනවා. යුනිමෝට් ටෙක් විශ්වවිද්‍යාලේ මගේ කාලේ මම මේ ඒ ලෙවල් හරහා එන ළමයින්ට ඒ කියන්නේ පූර්ණකාලීනව අධ්‍යාපනය ලබන ළමයින්ට වැඩි ප්‍රතිශතයක් ලබා දෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. යුනිවර්සිටි කොලෙජස් මේ වෙනකොට හයක් අපි පිහිටලා තියෙනවා. ඒකත් සම්බන්ධ කරගන්න පුළුවන් මේ සිටි යුනිවර්සිටිස් කියන සංකල්පයේ යටතට, නාගරික විශ්වවිද්‍යාල ක්‍රමවේදයේ යටතට. ඉතින් මම කියන්නේ සමස්තයක් හැටියට අධ්‍යාපනයට අපි පුළුවන් තරම් ශක්තිය දෙන එක ඇත්ත වශයෙන්ම අපි කරන ලොකු ආයෝජනයක් රට වෙනුවෙන්, මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අපි ඒ අධ්‍යාපනයට මීට වඩා ප්‍රමුඛත්වයක් දෙන්න පුළුවන් නම් ඉදිරියේ ලබා දීලා නිදාස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගෙන මේ රටේ ඉන්න වැඩි කොටසකට, තරුණ තරුණියන්ට ඒ රැකියාවක් ගන්න පුළුවන් අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනවා වගේම දේශීය වශයෙන් පමණක් නෙවෙයි, ඒ අධ්‍යාපනය අපි හරියට අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය අධ්‍යාපනය ලබා දුන්නොත් පිටරට පවා ගිහිල්ලෙවල ළමයින්ට රැකියාවක් ගන්න ඉඩ අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒ විදිහට හිතලා ඇත්ත
වශයෙන්ම
යන එක තමයි අපි කළ යුත්තේ කියන එක මම විශේෂයෙන් මතක් කරමින් මගේ වචන ස්වල්පෙ මෙතන අවසන් කරනවා.
Thank you.